මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
මනෝ කුම්භංගම ධම්මා මනෝ පදුත්තේන භාසති වා කරෝති වා සතෝ නං දුක්ඛ මණ්ඩේති චක්සං වේවාසෝ පදංති සදේවත් සින්නතු අදනිකිනි පුර පාකලොස් වක පොහොය දවසයි සංඝයා වහන්සේලාගේ වස් කාලයේ පළමිනි මාසයේ ජීවෙන දවසයි අද. සසර දුක් කෙළවර කර ගැනීමට වීරිය වඩන සංඝයා වහන්සේලාට වස්තුන් මාසයේ විශේෂ කාල සීමාවක්. බුද්ධ කාලයේ විසු සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් භාවනා කර්මස්ථාන ලබාගෙන මේ වස්තුන් මාසයේ තුල දැඩි අධිෂ්ඨානයකින් උත්ථාන වීරයකින් භාවනා වඩලා වස් කාලයේ අවසන් වෙන කලින්ම උතුම් අරහත් ඵලය ලබාගත් බව මේ බුද්ධ කතා වලින් පිළි වෙනවා. සසර දුකින් මිදීමේ යෝධ ප්‍රයත්නය කර්ම චක්‍රයත් ධර්ම චක්‍රයත් අතර මහා ගැටුමක් හැටියට හඳුන්වන්න පුළුවන්. අතීත සංසාරයේ කරන ලද කොටිකුත් නානක පාප කර්මවල විපාක ශක්තිය මැඩගෙන උත්ථාන වීරයකින් දැඩි අධිෂ්ඨානයකින් තමන්ගේ චිත්ත සංතානය තුළ ධර්ම චක්‍රය කරකැවීමෙන් උයි කෙනෙකුට සසර දුකින් මිදීමට පුළුවන් වන්නේ. දැන් මේ අපි මේ මාතෘකා කළ ගාථා ධර්මයට අදාළ නිදාන කතාවක් තුවත් අන්නේ වගේ දැඩි අධිෂ්ඨානයකින් උත්ථාන වීර්යයකින් කටයුතු කරලා ඒ ධර්ම චක්‍රය ක්‍රියාත්මක කරලා තමන්ගේ චිත්ත සංතානයේ කර්ම ශක්තිය විඳ දෙමු ස්වාමින් වහන්සේ කෙනෙක් පිළිබඳවයි. ඒ බුදු පියාණන් වහන්සේගේ කාලයේ ඒ සැවැත් නුවර වාසය කළ එක්තරා සිටු පවුලක මහාපාල චුල්ලපාල කියලා ගෘහපතියන් දෙදෙනෙක් මෞපියන්ගේ ඇවෑමෙන් ඒ දෙදෙනා ඒ ලොකු සිටු සම්පතට හිමි වුණා. මේ ගෘහපතියන් දෙදෙනාගෙන් මහාපාල ගෘහපතියා එක දවසක් දා ජේතවනාරාමෙට බණ අහන්න යන පිරිසක් එක්ක එකතු වෙලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් බණ ඇසුවා. බුදු පියාණන් වහන්සේගේ බණ දේශනා ක්‍රමයේ තිබෙනවා අනුපිළිවෙල කතාවක් කියලා එකක්. ඒ කියන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමාණං ආදීනවං ඕකාරං සංකිලේසං නෙක්ඛම්මේ චානිසංසං කියලා ඒ විදිහට ඉස්සෙල්ලාම දාන කතාව වශයෙන් දානීය ආනිසංසයෙන් ප්‍රකාශ කරනවා. දන් දීම හොඳ ප්‍රතිපත්තියක් කියලා ඊළඟට ශීලයේ ආනිසංස පක්ෂය ශීලයේ පිළිය යුතු බව ඊළඟට ඒ ආනිසංස වශයෙන් ස්වර්ගයේ උත්පත්ති ලබන්න පුළුවන් බව දිවි ලෝකවල සැප සම්පත් ලබන්න පුළුවන් බව ප්‍රකාශ කරනවා. එහෙම නමුත් එතනින් කෙලවර කරන්නේ ඊළඟට දිවි ලෝකයේත් මනුෂ්‍ය ලෝකයේත් මේ විඳින පස්කම් සැපත පංචකාම සම්පත්තිය ඉතාම ලාමක දෙයක් ය ඕකාරං සංකීලයන් ඒ වගේම ඒවයි ආදීනවත් තිබෙනවයි මේකත් ආදීනව තිබෙනවා අඩුපාඩුකම් තිබෙනවා ඒවා බොහොම ලාමක දේවල් ඒ වගේම ඒවා කෙලෙස් උපදවන ස්වභාවයක් තිබෙනවා කියලා පංචකාම සම්පත්තිය ගැන කලකිරීමක් ඇති කරවලා ඊළඟට නෙක්ඛම්මේ ආනිසංසං ගිහිගෙන කියලා පැවිදි වෙලා මහණදම් කිරීමේ අගය සුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර චතුරාර්ය සත්‍ය කියලා කෙනෙක් ගැඹුරු දේශනාව ඉදිරිපත් කරන්න කලින් එතකොට මේ නෙක්ඛම්මේ ආනිසංස කියලා කියන නෙක්ඛම්මේ ගිහිගෙන කියීමේ ආනිසංස ප්‍රකාශ කරන තැනට එනකොට මේ මහාපාල ගෘහපතියා කල්පනා කරනවා මේ පරලෝක යනකොට මේ දූ දරුවන්වත් ධනියවත් අරගෙන යන්න බෑ වෙන එකක් තබා මේ ශරීරයවත් මට අරගෙන යන්න බෑ මට මේ ගිහිගේ සම්පත් වලින් ඇති වැඩක් නෑ මම පැවිදි වෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරගෙන ධර්ම දේශනාව අවසානයේ බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදි වෙන්න අවසර ඉල්ලුවා. බුදු පියාණන් වහන්සේ ඇසුවා ඔබට යම්කිසි මේ විදිහේ කාරණයක් දැනවන්න ඥාති කෙනෙක් නැහැ ඉන්නවද කියලා. ඉන්නවා අපේ මල්ලි ඉන්නවා කියලා. එහෙනම් ගිහිල්ලා කියලා එන්න කිව්වා. ඒකට මේ මහා පාල ඉරපතියා ගෙදර ගිහිල්ලා මල්ලිට කතා කරලා කියනවා, මේ මල්ලි අද ඉඳලා මේ ඔක්කොම සම්පත් ඔබට බාරයි, මේවා ඕන හැටියට පරිහරණය කරන්න කියලා. එතකොට අයියෝ ඔබ එතකොට කියනවා මම මේ මහන වෙන්නයි අදහස් කියලා. අපෝයි මේ මොනවද කියන්නේ? මේ මව නැති වුණාට පස්සේ මට ඔබ මව හැටියට හිටියා, පියා නැති වුණාට පස්සේ පියා හැටියට හිටියා, මහන වෙන්න නම් යන්න එපා කියලා. එතකොට අපට පුළුවන් මේ ඕන තරම් ධනිය තිබෙනවා ගිරිගේ ඉඳගෙන පින් කරන්න පුළුවන් කියලා මේ මල්ලි ඒකට විරුද්ධතාව දැක්ුවා. නැවතත් මේ මහපාල කියනවා එතකොට මේ බුදු පියාණන් වහන්සේ ගෙන් මුල මැදාග යහපත් කොට දේශනා කරන ත්‍රිලක්ෂණ දේශනාව මම ඇසුවා. ඒක හරියටම සම්පූර්ණ කරන්න නම් පැවිදි වෙන්න ඕන කියන හැඟීම මට ආවා. ඒ නිසා මම මහාන වෙනවා කියලා. නැවතත් මේ මල්ලි කියනවා, අනේ ඔබ තාම තරුණයි, මහනුවරට පස්සේ පුළුවන් ඒ සේවා කරන්න කියලා. එතකොට මහපාල යහපතිය කියනවා, මහලු වුණාට පස්සේ තමන්ගේ අතපයවත් වළංගු නැහැ, කොහොමද මහණ දම් පුරන්නේ? ඒක නිසා මම පැවිදි වෙනවාමයි කියලා ඒ තමන්ගේ සහෝදරයා විලාප කියමින් නඩත්දිම ඉල්ල බුදු පියාණන් වහන්සේ ළඟ ඒ පැවිද්ද ලබා ගත්තා, උපසම්පදාව ලබා ගත්තා. එහෙම පැවිදි උපසම්පදා වෙලා ඒ ශාසන චාරිත්‍රය අනුව ආචාර්ය උපාධ්‍යාන් වහන්සේලා යටතේ අවස් පහක් ඒ මහණකමට අදාළ දේවල් දැන කියාගත්තා. එහෙම අවස් පහක් ගෙවලා නැවත වස් කාලය එළඹෙන කිට්ටු වෙනකොට බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අවසර ලබා ගත්තා. ඈත තැනසුනක වස් කාලය භාවනා යෝගීව ගත කරන්න එහෙම අවසර ලබාගෙන අරහත්ත්වය දක්වාම, රහත් බව දක්වාම කර්මස්ථාන භාවනා කර්මස්ථානයක් බුදු පියාණන් වහන්සේගෙන් ලබාගෙන තවත් 69 පිරිසක් එක්ක ඊළඟට ගම් නියම් ගම් ගෙවමින් යොදුන් ගණන් ඈත ඒ හොඳ තැනක් හොයාගෙන පිටත් වෙලා ගියා. මේ පිරිස, මේ සංඝ පිරිස එක්තරා ඈත පිටිසර ගමකට වැඩියට පස්සේ ඒ ගමේ සැදැහැවත් මිනිස්සුන් මේ ස්වාමීන් වහන්සේලාගේ අදහස දැනගෙන සේනාසනයක් හදලා සකස් කරලා ඒක වැඩක වාසය කරන හැටියට ආරාධනා කළා. මේ ස්වාමීන් වහන්සේලාත් එකඟ වෙලා එතන වැඩ හිටියා, ඉදුම් හිටුම් ගත්තා. එතකොට නැව ඊළඟ දවසේ පින්දපාතේ වඩින අතරේ ඒ ගමේම වෙද මහත්මයෙක් මේ මහපාල ස්වාමීන් වහන්සේට කියනවා, ස්වාමීනි මේ බොහොම දෙනෙක් වාසය කරන තැන්වල රෙඩ රෝග බහුලයි, එබඳු අවශ්‍යතාවක් වුණාම මට කියන්න, මට දන්වන්න කියලා පැවරීම තුත් කළා. එතකොට ඔන්න ඊළඟට වස් එළඹෙන දවස, වස් කාලය ආරම්භ වෙන දවස පැමිණියා. එදාට මහපාල ස්වාමීන් වහන්සේ අනිකුත් 60 දෙනා වහන්සේලා රැස් කරලා වස් ආරම්භය සාකච්ඡාවක් පවත්වන අතරේ අහනවා, මේ ඇවැත්නි උපහම දෙනා වහන්සේලා මේ වස්තුන් මාසය ඉරියව් කීයකින්ද ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. පිටීම්, ඉඳීම්, සක්මන් කිරීම්, සැතපීම් කියන ඉරියව් හතරක් තිබෙනවා. මේ ඉරියව් හතරෙන් ඉරියව් කීයකින්ද මේ වස්තුන් මාසය ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා, අපි මේ ඉරියව් හතරෙන්ම මේ වස්තුන් මාසය ගෙවන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මහපාල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, අපි මේ ජීවමාන බුදු පියාණන් වහන්සේගෙන් කර්මස්ථාන අරගෙන යාවේ ඇවැත්නි ප්‍රමාද වෙන්න එපා, ප්‍රමාද වුණු කෙනාට සතර අපාය තමන්ගේ ගෙදර වගේ කියලා. ඊළඟට මේ සංඝයා වහන්සේලා හනෝ ස්වාමීන් වහන්සේලා ඊයව් කීයකින්ද මේ වස්තුන් මාසය ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, මම නම් ඊයව් තුනකිනුයි වස්තුන් මාසය ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ සිටීම්, නිදීම්, සක්මන් කිරීම කියන ඊයව් වලින් පමණයි. ඇඳක පිට දිගා කරන්න, මගේ දිගට දිගා කරන්න, මේ සැතපෙන්න මගේ බලාපොරොත්තුවක් නෑ මේ තුන් මාසය තුළ කියලා. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා සාදු සාදු බොහොම හොඳයි, ස්වාමීන් වහන්සේ අප්‍රමාදීව කටයුතු කරන්න කියලා කිව්වා. මම ඊළඟට මේ මහපාල ස්වාමීන් වහන්සේ දිවාරය නොතකා නොනිදා උද්ද විදියටම භාවනා කරගෙන යනවා. අවස්කාලයේ මාසයක් ගෙවෙනකොට, හරියට ඔන්න මේ වගේ පෝයක් කිට්ටු වෙනකොට මේ ස්වාමීන් වහන්සේට බරපතල ඇස් රෝගයක් වැළඳුණා. ඒ දවස් අදරාත්‍රියේ හරියට අර සිදුරුණු කලයකින් වතුර ගලාගෙන එන වගේ ඇස් වලින් සඳුළු ධාරා ගලන්න පටන් ගත්තා. පස්සෙන් උදේ පින්දපාතය යන වෙලාවට අර සංඝයා වහන්සේලා ඇවිල්ලා ස්වාමීන් වහන්සේ පින්දපාතය යන වෙලාවයි කියලා කිව්වා. එතකොට එහෙනම් මගේ පාත්‍ර සිවුරු ගන්න කියලා සංඝයා වහන්සේලා එක්ක ගමට වඩින්න සූදානම් වෙනකොට සංඝයා වහන්සේලා දැක්කම ඇස් වලින් සඳුරු බේරෙන ආකාරය දැකලා මොකද ස්වාමීන් වහන්සේ මේ කියලා ඇහුවාම මට මේ වාත රෝගියක් වාත ආබාධයක් හැදිලා තිබෙනවා කියලා කිව්වා. එතකොට එහෙනම් ස්වාමීනි අපිට මේ වේද මහත්මයෙක් පවරලා තිබෙනවා වේද මහත්මයාට දන්වන්නද කියලා ඇහුවා. හොඳයි දන්වන්න කිව්වා. එතකොට මේ සංඝයා වහන්සේලා මේ වේද මහත්මයාට ඒ කාරණිය දැනුවාම වේද මහත්මයා එක්තරා බෙහෙතක් හදලා එව්වා නැස්ය කිරීමට. සාමාන්‍යයෙන් නැස්ය කරන්නේ වන බෙහෙත් හාන්සි වෙලයි නැස්ය කරන්න ඕනේ. නමුත් මේ මහපාල ස්වාමීන් වහන්සේ අර බෙහෙත ලැබුණාම ඉඳගෙනම නැස්ය කළා. තමන්ගත්තු අදිෂ්ඨානය කඩ කරන්න කැමති නැති නිසා. එහෙම නැස්ය කළා පස්සේ ඉඳ පින්ඩ පාතේ දමට පින්ඩ පාතේ වැඩිවම වේද මහත්මයා හමු වෙලා අහනවා ස්වාමීන් වහන්සේ අපිට මේ අහන්න ලැබුණා ස්වාමීන් වහන්සේට අසනීපයි කියලා. අපි මේ බෙහෙතක් හදලා එව්වා ලැබුණාද කියලා. ඔව් ලැබුණා. පාවිච්චි කළාද කියලා ඇහුවා. ඔව් පාවිච්චි කළා. කොහොමද දැන් අසනීප තත්ත්වය කියලා ඇහුවා. තාම රිදෙනවා වේද මහත්මයා කියලා කිව්වා. එතකොට මේ වේද මහත්මයා කල්පනා කළා මේ මං එවපු බෙහෙති හැටියට නම් එක සැරේම මේක සුව වෙන්න ඕන. මොකද්ද මේකට කාරණය කියලා හිතලා ස්වාමීනි මේ ඉඳගෙනද මේක නැස්ති කළේ හන්සි වෙලාද කියලා ඇහුවා. ඔන්න ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුණා. නැවත නැවතත් ඇහුවා. ඒකට පිළිතුරක් දුන්නේ නැහැ. වේද මහත්මයාත් ඉතින් කල්පනා කළා හොඳයි ස්වාමීන් වහන්සේ වඩින්න කියලා මම ගිහින් බලන්න ඕන කියලා විහාරේ පැත්තේ ගිහිල්ලා කුටිය පැත්තේ ටිකක් ඇවිදලා බැලුවා. ස්වාමීන් වහන්සේ සක්මන් කරන තැනක් පෙනුණා. සක්මන් කරන තැන දැක්කා. ඉඳගෙන ඉන්න තැන දැක්කා. නමුත් ඇඳක් නැහැ. සැතපෙන තැනක් පේන්නේ නැහැ. වේද මහත්මයා කාරණේ තේරුම් අරගෙන ස්වාමීන් වහන්සේ ආපසු වැඩියාම ඊළඟට කියනවා ස්වාමීන් මේ විදිහට වැඩ කරන්න එපා. මේ ශරීරය හොඳින් තියනකන් විතරයි මහණදම් පුරන්න පුළුවන්. ඒක නිසා මේ හාන්සි වෙලාම මේ බෙහෙත නැස්ති කරන්න කියලා නැවත නැවතත් අවිකිලි කළා. එතකොට මේ ස්වාමීන් වහන්සේත් බේරෙන බැරි තැන වේද මහත්මයාට කිව්වා හොඳයි යන්න කොහොමද යන්න අපි ඒක සාකච්ඡා කරලා බලන්නම් කියලා. වේද මහත්මයා ගියාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරනවා. කවුරු එක්කද මේ සාකච්ඡා කරන්නේ? තමන් එක්ක, තමන්ගේම ශරීරෙත් එක්ක. මොකද පාලිත කියන්නේ? නුඹ මේ ඇස් දෙක ගැන බලනවද? එහෙම නැත්නම් බුද්ධ ශාසනය ගැන බලනවද? මේ අනන්ත කාලයක් මේ සංසාරයේ නුඹ අන්ධව උපදින්න ඇති. ඒ වගේම 10000 ගණන් බුදුවරු නුඹට මුණ ගැහිලා තිබෙනවා. එක බුදුවරයෙක්වත් හරියට ආශ්‍රය කරලා බුදු කෙනෙකුගෙන් වැඩක් අරගෙන නැහැ. ඒක නිසා මම වැඩේ කරගෙන නැහැ. ඒක නිසා මෙත්තා කාලයක් සංසාරේ ඉන්නේ. දැන් මේ වස්තුන් මාසය තුන නොනිදා භාවනා කරනවා කියලා ඇඳක පිට දිගා කරන්නේ නැහැ කියලා නුඹ දැඩි අදිෂ්ඨානයක් අරගෙන තිබෙනවා. ඒක නිසා ඇස් දෙක විනාශ වෙනවා නම් විනාශ වේවා. බිඳිල යනවා නම් බිඳි වේවා. බුද්ධ ශාසනය ගැන හිතන්න ඕනේ කියලා ඒ ගැන සෑ බලන්න කියලා ඒ විදිහට සමන්තම තරයේ අදිෂ්ඨාන කරගෙන එදාතර ඉඳගෙනම නැස්ති කරලා මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ බණ භාවනා නොමිදාම ඒ කරගෙන ගියා. පස්ෙන්ද උදේ පස්ෙන්ද පින්දපාතේ වඩිනකොට නැවතත් වේද මහත්මයා හමු වෙලා ස්වාමීනි කොහොමද බෙහෙත පාවිච්චි කළාද කියලා ඇහුවා. ඔව් මේ කොහොමද දැන් කප්පය තාම රිදෙනවා වේද මහත්මයා. ආයිත් ඇහුවා වේද මහත්මයා මේ උදගෙනද හාන්සි වෙලාද මේ බෙහෙත පාවිච්චි කළේ කියලා. නැවතත් මේ ස්වාමීන් වහන්සේ නිශ්ශබ්දවම හිටියා. එතකොට ඔන්න වේද මහත්මයාත් තරමක් අමනාපෙන් වගේ ස්වාමීනි මනං මේ ස්වාමීන් වහන්සේ මේ අපි කියන ආකාරයට මේ බෙහෙතට සප්පාය ආකාරයට පවතින්නේ නැහැ. ඒක නිසා මේ අද පටන් ස්වාමීන් වහන්සේ කාටවත් කියන්න එපා මම මේ බෙහෙත් දෙලක් හදලා එව්වා කියලා. මමත් කාටවත් කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේට බෙහෙත් කළයි කියලා. ඔන්න ඒ කියන්නේ ප්‍රතික්ෂේප කළ වේදකම ප්‍රතික්ෂේප කළා. එහෙම කළ වේද මහත්මයා ගියා මේ ස්වාමීන් වහන්සේ ආපසු කුටියට ඇවිල්ලා නැවතත් එතකොට මේ තමන්ට අවවාද කරගන්නවා. දැන් ඉතින් පාලිත වේද මහත්මයාත් නුඹ ප්‍රතික්ෂේප කළා. දැන් ඉතින් මරණයට සූදානම් වෙන්න ඕන කියලා දවස් නම් ප්‍රමාද වෙන්නේ පා කියලා මම දැඩිව අදිෂ්ඨාන කරගෙන සක්මනට බැහැලා භාවනා කරන්න පටන් ගත්තා. එදාර මධ්‍යම යාමයේ කියනකොට මේ ස්වාමීන් වහන්සේගේ හරියට එකම මොහොතේ එකම වෙලාවටම මේ ස්වාමීන් වහන්සේගේ ඇතුත් කෙලෙසුත් දෙකම බිඳිලා ගියා. ඒ කියන්නේ අන්ත වෙනවා හා සමගම උතුම් වර්ණක් ඵලයේ උචිත පිහිටියා. සියලු කෙලෙසුන්ගෙන් මිදිලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ තම අතුල ඇති වුණු වෙන තේරුම් අරගෙන සක්මණින් ඇවිල්ලා කුටියට ඇතුල් වෙලා ඇඳ උඩ වැඩ හිටියා. ඉඳ හිටියා ඉඳගත්තා. ඊළඟට පස්සෙන්දා පින්ඩපාත යන වෙලාවට සංඝයා වහන්සේලා ඇවිල්ලා ස්වාමීනි පින්ඩපාත යන වෙලාවයි කියලා දැන්නුවා. ආ එහෙමද? එහෙමනම් ඔබ වහන්සේලා පින්ඩපාතේ වඩින්න කිව්වා. එයි එතකොට ස්වාමීන් වහන්සේ මගේ ඇස් දෙක නැති වුණා කිව්වා. නැති වුණු අනිත් දේ ගැන කිව්වේ නෑ. එතකොට සංඝයා වහන්සේලා බොහොම ශෝකයට පත් වෙලා ආපි ස්වාමීන් වහන්සේගේ ගැන සියලු අප උපස්ථාන කරන්නම් සොයා බලන්නම් කියලා කනතලා පින්ඩ පාතේට වැඩිය ගමට ගමේ සදහවත් දායක පිරිස ඒ තෙරුන් වහන්සේ එදා පැමිණිය නැති බව දැකලා ඔහද ලොකු ස්වාමීන් වහන්සේ කියලා ඇසුවා. මේ සංඝයා වහන්සේලා ඒ කාරණේ ප්‍රකාශ කළා. එතකොට මේ සදහවත් මිනිසින් බොහොම සංවේගයෙන් ඉක්මනට පින්ඩ පාතේ අරගෙන ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ පාමුල පෙරලි පෙරලි වැඳ වැටිලා අඬා වැටිලා ස්වාමීන් වහන්සේ කියන අපි සියලු අප උපස්ථාන කරන්නම් සොයා බලන්නම් කියලා ඒ නික්මලා ගියා. ඒ කටයුතු යදලා මේ වස්තුන් මාසයේ ඉතිරි කාලය තුළ මේ ස්වාමීන් වහන්සේත් අර අනිත් 60 දෙනා වහන්සේලාට නිතර නිතර ඒ කර්මස්ථාන පිරිසිදු කර දෙමින් අවවාදන් ශාසනා කළ අප්‍රමාදීව කටයුතු කරන හැටියට ඒ අවවාදවල පිහිටලා අර 60 දෙනා වහන්සේලාම ඒ වස් කාලය අවසන් වෙන්න කලින්ම උතුම් අරහත් ඵලයේ පිහිටියා. ඊළඟට මේ වස් කාලයේ අවසානයේදී මේ සංඝයා වහන්සේලා කල්පනා කළා අපි දැන් බුදු පියාණන් වහන්සේ දැකීමට යන්න ඕන කියලා. එහෙම හිතලා මේ ලොකු සානාති ළඟට ඇවිල්ලා අවසර ඉල්ලුවා ස්වාමීන් වහන්සේත් එකතු කරගෙන මේ යන්නමයි බලාපොරොත්තු වුණා. නමුත් මේ මහපාල ස්වාමීන් වහන්සේ මේ අනිත් අයට කරදරයක් වේ කියලා හිතලා ඒ සමග වැඩියේ නෑ. අර සංඝයා වහන්සේලා ඉස්සෙල්ලා ජේතවනාරාමයට වැඩලා පසුව ඒ මහපාල ස්වාමීන් වහන්සේට ආපසු වඩින එතෙන්ට වැඩින ආකාරයකට පිළිවෙලක් යෙදුවා. ඔන්න ඊළඟට මහපාල ස්වාමීන් වහන්සේත් දැන් ජේතවනාරාමයට වැඩියට පස්සේ වෙනම කුටියක එතන වැඩ වාසය කරන්න පටන් ගත්තා. මහපාල ස්වාමීන් වහන්සේගේ මේ ඇස් පිළිබඳ කථාන්තරය ප්‍රසිද්ධ වීම නිසා ඒ ස්වාමීන් වහන්සේට නමක් පට බැඳුණා චක්කුපාල ස්වාමීන් වහන්සේ කියලා. එතකොට මේ චක්කුපාල ස්වාමීන් වහන්සේ හැටියට ඒ ප්‍රසිද්ධ වුණේ ඒ කාරණය නිසායි. ඊළඟට එක දවසක් දා ඒ දිශාවේ සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේ දැකීමට පැමිණිලා චක්කුපාල ස්වාමීන් වහන්සේත් බලන්න යන්න ඕන කියලා හිතලා හැන්දෑයාමේ ඒ පැත්තට වඩින්න හදනකොටම රජවැස්සක් ආවා. ඒක නිසා මේ සංඝයා වහන්සේලා කල්පනා කරලා අපි උදේටම ගිහිල්ලා බලමු දැන් වහිනව වෙලාව මේ හන්ද වුණ වැඩි කියලා ආපසු හැරිලා ගියා. එදා රාත්‍රි මැදම යාමේ දැඩි රජවැස්සක් වැහැලා පෑවුවා. ඊළඟට අලුයම් යාමේදී අර චක්කපාල ස්වාමීන් වහන්සේ තමන්ට පළපුරුදු වීරිය අනුවම සක්මනට බැහැලා භාවනා කරන්න පටන් ගත්තා. සක්මන් කරන්න පටන් ගත්තා. එදා ඒ වැස්ස නිසා අර මෙරු කියලා දැන් සාමාන්‍ය වැස්සට පස්සේ මේ පින්නතුන් දන්න ඔය මෙරු කියලා ඒ සතුන් වර්ගයක් පිට වෙනවා පොළොවෙන් පිහාටු ඇති වෙයි. ඊළඟට අන්න ඒ වගේ මෙරු වගේ සතුන් වර්ගයක් ඒ සක්මණේ පිට වෙලා සක්මණ පුරාම පිටියා. මේ රකුපාල ස්වාමීන් වහන්සේ අන්ද නිසා ඒක දැක්කේ නෑ. මේ සක්මන් කරනකොට අර සතුන් මරුණා. ඊළඟට අර උදේ වරුවේ අර සංඝයා වහන්සේලා චක්කපාල ස්වාමීන් වහන්සේගේ කුටිය දැකීමට එන අතරේ සක්මන දිහා බලලා මේ සතුන් මැරලා ඉන්නවා දැකලා එතන හිටිය අනිත් හාමුදුරුවන්ගෙන් ඇහුවා කවුද මෙතන මේ සක්මන් කරලා තියෙන්නේ. ඒ සංඝයා වහන්සේලා පිළිතුරු දුන්නා මේ අපේ උපාධ්‍යායන් වහන්සේ කියලා. පේනව නේද මේ මහණුන් වහන්සේගේ වැඩේ ඇස් තියෙන කාලේ හොඳ ඇති බුදියගෙන මොකුත්ම කරන්නේ නැතුව හොඳ ඇති බුදියගෙන දැන් මේ සක්මන් කරනවා කියලා මේතරම් සතුන් රාශියක් මරණයට පත් කළා කියලා ලොකු උද්ඝෝෂණයක් විවේචනයක් කරලා බුදු පියාණන් වහන්සේටත් ගිහිල්ලා ඒ කාරණය සැලකලා බුදු පියාණන් වහන්සේ ඇසුවා මේ සංඝයා වහන්සේලාගෙන් මහණෙනි නුඹලා දුටුවද මේ ඒ නම ඒ සතුන් මරණවා. එතකොට මේ සංඝයා වහන්සේලා කියනවා අපි නම් දැක්කේ නෑ නුඹලා දැක්කේ නැතුව වගේ ඒ නම ඒ සතුන් මැරුවේ නෑ රහත් කෙනෙකුට ඒ වගේ මරණ චේතනාවක් ඇති වෙන්නේ නෑ කියලා ඔන්න ඒ කාරණේ ප්‍රකාශ කළාම අර සංඝයා වහන්සේලා විමසනවා ස්වාමිනී මේ රහත් වෙන තරම් එකක් චක්කපාල ස්වාමීන් වහන්සේට වාසනා සම්පත්තිය තිබුණා නම් ඇයි මේ අන්ද වුනේ කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒත් ඒ යම් කිසි පාප කර්මයක් නිසා අතීතයේ කරන ලද පාප කර්මයක් නිසායි කියලා. ඔන්න ඒ කථාන්තරයේ සංඝයා වහන්සේලා ඒ ගැන විමසුවාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අතීතයේ වර්ණස්නවර එක්තරා වෙද කෙනෙක් සංචාරක වෛද්‍යවරයෙක් වගේ ගමින් ගම් නියම් ගම් වල ගමින් ඒ අයට බෙහෙත් කරන තෙන්ටක් ඇතිව තිබුණා. ඒ ආරක්ෂාව වශයෙන් කළා. එක දවසක් දා මේ වෙද මහත්මයා එහෙම යන අතරේ එක්තරා ඇස් අමාරුවක් කියන ක්‍රියක් හමු වෙලා ඇසුවා මොකද අමාරුව කියලා. මගේ මේ ඇස් වලින් හරියට පේන්නේ නැහැ කිව්වා. මම බෙහෙතක් කරන්නද කියලා ඇහුවා. හා හොඳයි බොහොම හොඳයි කිව්වා. එතකොට මේ වෙද මහත්මයා ඇහුවා එහෙනම් මොකද්ද මේ මට දෙන ගාස්තුව කියලා. මේ ස්ත්‍රිය කියනවා මම මගේ දූ දරුවන් සමග ඔබට දාසියක් වෙනවා කියලා. එතකොට හොඳයි කියලා වෙද මහත්මයා එක්තරා බෙහෙතක් හදලා එව්වා. ඒ බෙහෙත එකවරක් පාවිච්චි කිරීමෙන්ම අරස්සියගේ ඇස් අමාරුව එහෙම් පිටින්ම හොඳ වුණා. නමුත් ඒ තැනැත්ති කල්පනා කළා දැන් මම මේ කාරණේ මගේ මේ සුව වෙච්ච බව කිව්වොත් මට අර පොරොන්දුව ඉෂ්ට කරන්න වෙනවා. ඒක නිසා වෙද මහත්මයා රවට්ටන්න ඕන කියලා හිතාගෙන නැවත වෙද මහත්මයා ඇවිල්ලා ඇසුහම කොහොමද ඇස් අමාරුව කියලා. අපෝ ඉස්සෙල්ල නම් මට ටිකක් හරි පේනවා, දැන් කොහෙත්ම පේන්නේ නැහැ, දැන් හුඟක්ම අමාරුයි කියලා කිව්වා. වෙද මහත්මයා කාරණේ තේරුම් ගත්තා මේ තැනැත්ති මාව මේ රවට්ටන්නයි හදන්නේ කියලා. මම හොඳ වැඩක් කරන්නම් කියලා, දැන් මේ කාලෙත් එහෙම දේවල් කියනෝනේ හොඳ වැඩක් කරනවා කියලා, මම හොඳ වැඩක් කරන්නම් කියලා ගෙදර ගිහිල්ලා තමන්ගේ භාර්යාවටත් කියලා ඔන්න ඊළඟට වෙන බෙහෙතක් සූදානම් කළා. ඒක මේ ඇස්සන්ද වෙන බෙහෙතක්. ඒක ගෙනල්ලා ඊළඟට මේ තැනැත්තිට මෙන්න මේකත් දාලා පාවිච්චි කරලා බලන්න කියලා එතෙන්දී මේ ගාන්න සැලැස්සුවා. ඒක ගාලා ඉවරනකොට හරියට අර පහන් දැල්ලක් නිවිලා යනවා වගේ අර තැනැත්ති ගෑස් එක අඳුරුණා. මේ විදිහට බුදු පියාණන් වහන්සේ අතීත කර්මය ප්‍රකාශ කළ මහණෙනි, මාගේ පුත්‍ර චක්කුපාලා අතීතයේ එකලේ පාප කර්මය මේ අද දක්වා ලුහු බැඳගෙන ඇවිල්ලා තිබෙනවා කියලා, හරියට යමෙකු කරන ලද පාප කර්මය ඔහු පිටුපසේ ඉන්නේ හරියට ගැලේ බැඳි ගොනු පිටුපස ඒ පාදේ අනුව රෝදය කරකැවිලා ඉන්නවා වගේ කියලා ඔන්න ඊළඟට තමයි බුදු පියාණන් වහන්සේ අපි අර මාතෘකා කළ ගාථා ධර්මයේ ප්‍රකාශ කළේ. මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාකේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන්නේති චක්ඛංව බහතෝ පදං. මනෝ කුබ්බංගමා ධම්මා, මේ මනස කියලා කියන්නේ හිත පෙරටු වෙනවා. හිතේ ඇති වෙන සියලුම චෛතසික සිතිවිලි ආදියට හිතේ යම් තාක් සිතිවිලි ඇති වෙනවා නම් වේදනාවල් සංඥාවල් චේතනා ආදිය සංස්කාර කියලා කියන අන්නේ හැම එකක්ම ඒ පහළ වෙන ධර්ම, සිතේ පහළ වෙන ධර්ම හැම එකකටම සිතම පෙරටු වෙනවා. ඒ වගේම මනෝසෙට්ඨා සිතම ඒවාට ප්‍රධානයි. මනෝමය අයව සිතින්ම සකස් වෙලා නිර්මාණය වෙලායි තිබෙන්නේ. අන්නේ කාරණේ ධර්මතාවය එහෙම නිසා මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා, යම් කිසි කෙනෙක් දූෂිත වූ සිතකින් පිළිටි වූ සිතකින් යමක් කියයි නම් කරයි නම් කියයි නම් හෝ කරයි නම් හෝ තතෝනම් දුක්ඛමන්නේ වේති චක්කංව බහතෝ පදං. ඒ එබඳුයේ දූෂිත වූ සිතකින් යමෙක් යම් කිසි දෙයක් කිව්වොත් කරොත් ඒ නිසා ඒ පුද්ගලයා අනුව දුක ලුහු බඳිනවා, හරියට අර දුක පසුපසින් මේනවා, හරියට ගැලා දින ගොනුගේ පය අනුව රෝධය කරකැවිලා එනවා වගේ කියලා අන්නේ ධම්මපදයේ මුලටම යෙදෙන ඒ ගාථා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා මේ ගාථාව ඉතාමත්ම කෙනෙකුගේ ජීවිතය ජීවන දර්ශනය සකස් කරගන්න උපකාර වෙන වටිනා ගාථාවක්. ඒක නිසා තමයි අර කොටිකුත් ගාථා තිබුණත් ධම්මපදයේ මුලටම යෙදලා තිබෙන්නේ. මේ ගාථාව ගැන තව දුරට අපි කල්පනා කරලා බලමු. දැන් මේ පිටක් පහළ වෙනවා කියන එක මේ පින්නතුන්ටම මේක ප්‍රත්‍යක්ෂ දෙයක්. යම් කිසි දෙයකට හිතක් පහළ වෙනවා. ඒ පහළ වෙන සිත ඒ සමහර විට හොඳ කුසල් අකුසල් සිතක් වෙන්න පුළුවන්, කුසල් සිතක් වෙන්න පුළුවන්. දැන් මෙතන මේ අකුසල් පක්ෂය ගැනයි කියන්නේ. අකුසල් නම් ලෝභ සිතක් වෙන්න පුළුවන්, ද්වේෂ සිතක් වෙන්න පුළුවන්, මෝහ සිතක් වෙන්න පුළුවන්. ওই විදිහට ඒ සිතක් පහළ වෙනවා. අපි හිතමු යම් කිසි තමන්ගේ ගෙදරම තිබෙන දෙයක් හෝ තමත් එහෙම නැත්නම් යම් කිසි තැනක තියෙන දෙයක් ගැන ඒක දැක්ක හැටිය ලෝභයක් පහළ වෙනවා. ඒ සිතත් එක්කම ඊළඟට සිතේ ඇති වෙන ඒ පිළිබඳ වේදනා, යම් කිසි වින්දනයක්, ඒ පිළිබඳ හැඳිනීම වශයෙන් සංඥාවල්, ඒ ගැන ඒන් කළ යුතු දේවල් පිළිබඳ චේතනා, ඒවත් යම් කිසි ඒ ලෝභය අනුවමයි ඒ හැම දෙයක්ම පහළ වෙන්නේ. අන්න ඒ විදිහට එතකොට ඒ ලෝභ සිතක් එහෙම නැත්නම් ද්වේෂ සිතක්, මෝහ සිතක් එහෙම පහළ වුණාම ඒක අනුව අර ධර්මයනුත් හටගන්න නිසා යම් කිසි කෙනෙක්ගේ දූෂිත සිතකින් යම් කිසි දෙයක් කිව්වොත් කළොත් එතකොට ඒ දූෂිත කිලිටි වුණු සිතකින් කරන දේවල් තමයි අපි අර මේ ආදිවස්තංග ශීලයේත් මෙතන සඳහන් වුණේ. බොරු කීම්, කේලාම් කීම්, පරුස වචන කීම්, නිෂ්ඵල වචන දෙලීම් කියලා මෙන්න මේවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙන දේවල්. මේ විදිහේ ඒ අනුව වචන පාවිච්චි කළා නම් ඊළඟට එහෙම නැත්නම් කයින් කරන දේවල් හැටියට සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධවාය කිරීම කියන දේවල්. ඒ වගේ ඊළඟට සමහර විට සිත පාලනය කරගත්තේ නැතුව සිතින්ම හිතන දේවලුත් තිබෙනවා. සිතින්ම ඇති කරගන්න අකුසල් මනෝ කර්ම හැටියට, කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම, එතකොට ඒවා ඔය අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියලා කියන විෂම ලෝභය අනුව අනිත් අයගේ සැපත දැකලා අනේ මට මේක ලබා ගන්න නැත්නම් කියලා හිතනවා. එහෙම නැත්නම් යමෙක් කෙනෙක් පිළිබඳව ද්වේෂයක් ඇති කරගෙන තරහ සිටිවිලි පවත්වනවා මෛත්‍රී සිටිවිලි වෙනුවට. එහෙම නැත්නම් ඒ වගේම මිත්‍යා දෘෂ්ටි වැරදි දෘෂ්ටි ඇති කරගෙන වැරදි අවබෝධයක් අනුව නොයෙකුත් විදිහේ සිටිවිලි සිටනවා. මේ විදිහට දස අකුසල කර්මයන්ම කෙනෙකුට ඇති කරගන්න පුළුවන් මේ දූෂිත වූ සිත නිසා. අන්න එහෙම ඒ ඇති කරගන්න දේවල් නිසා ඒ අකුසල කර්මවල විපාක ඊළඟට ඒ තැනැත්තාට මේ දීර්ඝ සංසාරයේ ඒ සතර අපායේ නිරේ තිරිසන් අපායේ ප්‍රේත ලෝකයේ අසුර ලෝකයේ ආදී තැන්වල එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකයේම පවා ඒ වායේ බරපතල විපාක කායික චෛතසික දුක් මේවා විඳින්න සිද්ධ වෙනවා. හරියට අර ජලක බැඳි ගොනෙක් ඒ කරප්පය අදිනකොට බෙල්ල හිර වෙනවා, පස්ස ගහනකොට ඒ කකුලේ රෝදය හැපෙනවා. අන්න ඒ වගේ මේ කර්මය කියන එක කෙනෙකුට තියෙන මහ බරපතල බරක්, මේ පහප කර්ම. අන්න ඒ කාරණේ එතකොට මේ ධර්මතාව තේරුම් ගත යුතුයි. මේක හැම එකටම සිතම ප්‍රධාන බවක්, ඊළඟට කර්මයක් විපාකයක් අතර මේ තියෙන ධර්මතාව. දැන් එතකොට මෙන්න මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ කතා ප්‍රවෘතියනුත් මේ චක්කුපාල ස්වාමීන් වහන්සේ මේ කතා ප්‍රවෘතියන් අපි මේකේ ගත යුතු ආදර්ශය ගැන හිතන්න ඕන. මේ විදිහේ කතාවක ගත යුතු ආදර්ශන කතා ප්‍රවෘතියට ආදර්ශයක් ගත යුතුව තිබෙනවා. ඒ වගේම ගාථාවත් අපට ආදර්ශමත් අපේ ජීවිතය ගෙන යාමට. මේ කතා ප්‍රවෘත්ති ගැන හිතලා බලනකොට අපි අර කලින් සඳහන් කළ කර්ම චක්‍රයේ ධර්ම චක්‍රයේ ගැටුම එයින් පේනවා. චක්කුපාල ස්වාමීන් වහන්සේ වස්තුන් මාසය තුල දැඩිව උග්‍රව භාවනා කරන්න ගත්තු අදිෂ්ඨානය ඒක සාර්ථක වුණා, රහත් වුණා. නමුත් ඒකම හරියට අර තමා පිටිපස්ස එළුව බඳ ආපු පාප කර්මයක් ඒකම ක්‍රියාත්මක වුණා. ඒක නිසා තමයි අන්ධ වුණේ. මේ එයින් අපට පේනවා මේ කර්මයක් විපාකයක් අතර තියෙන භයානක සම්බන්ධතාවය. මේක අනිවාර්ය වශයෙන් එහෙම නැත්නම් මේක වළක්වන්න බැරි ආකාරයට කර්මයක් විපාකයක් එකට යන්නේ වෙන එකක් තබා බුදු කෙනෙකුටවත්. දැන් මේ එක ධර්මතාව කර්මයේ කර්ම චක්‍රයේ කොයිතරම් බලගත්ද කියතොත් රහත් තුනත් ඒවට විපාක නිඳින්න සිද්ධ වෙනවා. නමුත් එක තැනසිල්ලක් තිබෙන්නේ රහත් වුණාට පස්සේ නැවත උත්පත්තියක් නැහැ. ඒ කර්ම බීජ, ඒ වගේම කරන කර්ම වල ඒ නැවත උත්පත්තියක් ලබා දෙන ශක්තිය නැහැ. කර්ම වල බීජ ශක්තිය නැති කරනවා. රහත් වීම වෙනවා කියලා කියන්නේ ඒකයි. අන්න ඒක මෙලොව වශයෙන් යම් යම් විපාක ඒත් විඳින්න සිද්ධ වෙන රහතන් වහන්සේලාට. ඒක නිසා තමයි රහත් වුණාට පස්සේ ඔය අඟුලිමාල ස්වාමීන් වහන්සේ පිළිබඳව උනත් සඳහන් වෙනවා. ඊළඟට මුගලන් මහ රහතන් වහන්සේ පිළිබඳව ඒ රහතන් වහන්සේලාටත් කර්ම විපාක විඳින්න සිද්ධ වෙනවා. කර්ම චක්‍රයේ කොයිතරම් බලගතුද කියලා අපිට හිතා ගන්න පුළුවන් ඒ අනුව. නමුත් ඒකම මෙන්න මේ වැදගත් දේ තමයි මේ මෙයින් නිදීමේ මාර්ගයක් නැවත උත්පත්තියක් නැති කිරීම නිසා, ඒ කියන්නේ සංසාරයේ එතන කෙලවර කිරීම නිසා කර්මවලට විපාක දීමේ ශක්තිය නැති වෙනවා. ඔන්න ඕක තමයි නිවන කියලා කියන්නේ. මෙයින් අපිට හිතා ගන්න පුළුවන් එතකොට මේ අපේ ජීවන දර්ශනේ මේ බුද්ධෝත්පාද කාලයක පමණයි අපිට මේ පුළුවන් වෙන්නේ මේ වගේ ජීවන දර්ශනයක් අනුව මේ නිවන් මාර්ගයේ ගමන් කළා ඒ නිර්වාණ සාන්තිය ලබා ගන්නට මේ කර්ම චක්‍රයෙන් මිදෙන්න. අන්න ඒක නිසා මේ විශේෂයෙන්ම මේ ගාථා ධර්මය ගැන කල්පනා කරලා බලන්න ඕන. දැන් මේ යුගය ගැන හිතලා බලනකොට මේ ලෝකයේ හැමතැනම වගේ සාමාන්‍යයෙන් මිනිස්සුයා භෞතික දේටයි මුල් තැන දෙන්නේ. භෞතික දෘෂ්ටි කෝණයයි ලෝකයේ දැන් කැපී පෙනෙන්නේ. මේ ඇහැට කනට පේන දේවල් මේවාට මුල් තැන දීම නිසා මේ හිත, මේ හැම එකටම මුල් වෙන හිත ගැන අමතක කරලා තිබෙනවා. බුදු පියාණන් මහන්සේ මේ කාරණේ මතු කරලා තිබෙන තියෙනවා. මනෝ කුප්පංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා කියන එක. මේ ඊටාත්ම වටිනා වචන කීපය අපි නිතර සිහිපත් කළ යුතුව තිබෙනවා. එතකොට ලෝකයේ බාහිර දේවල් ප්‍රතිකුත් තිබුණත් දැන් මේ පින්නතුන් දන්නවා ලෝකයේ යම් තාක් නරක දේවල් සිද්ධ වෙනවා නම් ඒ හැම එකටම සිතමව සිත මුල් වුණු බව සිතකින් කියනවා මේක මේ දෙයක් කරන්න කියලා. ඊළඟට ඒ වගේම හොඳ දේවල් වලත් ඒක හිත මුල් වෙනවා. මෙන්න මේක නිසා අපිට මේ ගාථාවෙන් මේ කථාන්තරයෙන් අපිට ගත හැකි වටිනාම ආදර්ශය තමයි අපේ මේ සිත ගැන සෙවිල්ලෙන් සිටීම. මේ සිත රැකගත්තේ නැත්නම්, සිත ආරක්ෂා කරගත්තේ නැත්නම්, ඒ අනුව ඒ දූෂිත වූ සිතකින් අකුසල් කර්ම කරලා එහෙම නැත්නම් නරක වචන පාවිච්චි කිරීමෙන්, නරක දේවල් කිරීමෙන්, පාප කර්ම කිරීමෙන් සමහර විට එක ක්ෂණයකදී එක මොහොතකදී කරන පාප කර්මයක විපාක ගෙවන්න සිද්ධ වෙන්නේ නිරයේ කල්ප ගණන්. අන්නේ තරම් එතකොට කල්ප ගණනක් දුක් විඳින පාප කර්මයක් ඊටාම එක ක්ෂණයකින් සිද්ධ වෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා මෙන්න මේ හැම එකටම එතකොට සිත ප්‍රධානයි. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්සේක ධම්මස්ස සබ්බේව වසමන්ව වූ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. මුළු ලෝකය ලෝකය කියලා කියන්නේ ලෝකයා කියන එකයි. ලෝකයා ඒතනට පමුණුවන්නේ සිතෙන්මයි. චිත්තේන නීයති ලෝකෝ. සිතම එක්කරගෙන යන්නේ. එන්න දිවි ලෝකේ යන්න, එන්න අපායේ යන්න, එන්න නිරේත යන්න, එන්න තිරිසන්නෝණියට යන්න කියලා ওই විදිහට මේ හිතම කියනවා. ඒක අපි දන්නේ නැහැ. නමුත් අර කරන අකුසල් කුසල් වල තුල තියෙන්නේ ඕකයි. එතකොට ඒ සිතමයි අරගෙන යන්නේ, එකගෙන යන්නේ. ඊළඟට චිත්තේන පරිකාසති. සිතම මේ යතට වදිනවා. හැම තිස්සෙම දැන් නගරයට යනකොට හිත අනුව ඒ දේවල් හොයාගෙන යනවා මේ පුද්ගලයන්. එතකොට සිතමයි මේ හැමකටම ප්‍රධාන. චිත්තේන පරිකාසති. සිත කියලා කියන මේකම දෙයට මුළු ලෝකෙම යටත් වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිනවා. බුදුරජාණන් වහන්සේ පමණයි ඒ තරම් මේ අභිහිතන ආදයක් ප්‍රකාශ කළා තිනේ. මේ සිත පිළිබඳව සාමාන්‍ය ලෝකයා මුලා වෙන්නේ මේ හැට කනට පේන දේවල් වලට. මේ වාක ප්‍රධානතන දීලා ඒ නිසාම අති දීර්ඝ කාලයක් භයානක පාප කර්ම කරමින් ඒ වායි විපාක පක්ෂය විඳිනවා. එතකොට මෙන්න මේ වගේ මේ බුදු පියාණන් වහන්සේ ඒ වගේම ප්‍රකාශ කළා තිබෙනවා. චිත්ත සංකිලේසා භික්කවේ සංකිලිස්සන්ති චිත්ත බෝධානා විසුද්ධන්ති කියලා. මහණෙනි මේ සත්ත්වයින් චිත කිලිටි වීමෙන්ම කිලිටි වෙනවා, චිත පිරිසිදු වීමෙන්ම පිරිසිදු වෙනවා කියලා. දැන් කොයිතරම් හොඳට සුවඳ පැන්නාලා හොඳට සම් පවුඩර් දාලා පිරිසිදුව හිටියත් ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ චිත කිලිටිනම් ලෝභයෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටිනම් ඒ අවස්ථාවේ අර ඔක්කොම තාර පිරිසිදුකම එතනින්ම ගියා. අන්න ඒ විදිහේ තත්ත්වයක් තිබෙන්නේ චිත කිලිටි වීමෙනු හැම කෙනෙක්ම කිලිටි වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. එතකොට මෙන්න මේ චිතට සිත රැකගැනීමේ අවශ්‍යතාව එයින් අපට පේනවා. සිත ඊටාම ශීඝ්‍රයෙන් ක්‍රියා කරන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන ලෝකයේ කිසිම දෙයක් මේ සිත තරම් වේගයෙන් කරකැවෙන්නේ නැtei කියලා. ලහු පරිවත්තන් කියලා කියනවා. ලෝකයේ කිසිම දෙයක් පේන්නේ නැහැ මේ තරම් සිත තරම් වේගයෙන් ක්‍රියා කරන. අන්න එතකොට මේ සිතේ ක්‍රියාකාරීත්වය ඊටාම ශීඝ්‍රයි. එහෙම ශීඝ්‍රව ක්‍රියා කරන සිත පාලනය කර ගැනීමට නම් යම් කිසි වැඩ පිළිවෙලක් අවශ්‍ය වෙනවා. අන්න එකට තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාව කියලා කියන්නේ වැඩිම සිතේ වැඩිම. දැන් කයේ වැඩිම ගැන කොතිකුත් ලෝකයා උනන්දු වෙනවා පිටට පේන දෙයක් නිසා ඒක. නමුත් සිතේ වැඩිම මෙන්න ඔපෙනෙන සිත. මේක වැඩිම ගැනයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන භාවනාව හැටියට. මේක හරියට පාලනය කරගත්තේ නැත්නම් කොයිතරම් භයානක සත්ව සංසාරයේ භයානක පාප කර්ම වලට අහුවෙලා විපාක විඳින්න වෙනවද කියලා නෑ. අන්න ඒක නිසා සමහර විට මේ පාප කර්ම වලින් බේරෙන සමහර කෙනෙක් ඉහළ අහසට නගිනවා. සමහර විට මූද මැදට යනවා. නැත්නම් පර්වත මැදට යනවා. ඒකකින්වත් බේරෙන්න බැරි බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. නාන්තලිඛේන samudda majjhena pabbataanam vivaram pavissa navijjati so dagati padeeso yakkattito mucceya papakamma කියලා ඒ ධම්මපදයේම ගාථාවක සඳහන් වෙනවා. මේ අහසට ගිහිල්ලාවත් මූද මැදට ගිහිල්ලාවත් පර්වත අතර හැංගිලා ඉඳලවත් ලෝකයේ කිසිම තැනක් නැත පාප කර්මයන්ගෙන් බේරෙන්න කියලා. අන්නේ තරම් භයානක නම් මේ පාප කර්ම වල විපාක. එතකොට මේ සිත රැක ගැනීම මේක සඳහා විශේෂ උත්සාහයක් යෙදිය යුතුව තිබෙනවා. මේ සිත රැක ගැනීමේ ප්‍රයත්නය ගැන කල්පනා කරලා බලනකොට පළමුවෙන්ම මේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ කුසල් අකුසල් කියලා. නැත්නම් අකුසල් කුසල් කියලා කියන ඒ කොටස් දෙක. දැන් මෙතන මේ අකුසල් පක්ෂය ගැනයි මෙතන කතාව. සාමාන්‍ය ලෝකයා වැඩි හරියෙ සිටින්නේ මේ අකුසල් පක්ෂයේමයි. මොනවද මේ අකුසල් වලට මුල් කියන එකත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන ලෝභ දෝස මොහ අපි දැන් සඳහන් කළ ආකාරයට. ඊළාට කුසල් මුල් හැටියට දක්වලා තිබෙන්නේ මේ මුල් මේ අකුසල් මුල් ඉවත් කිරීම සඳහා යම් කිසි ප්‍රයත්නයක් යොදනවනම් ඒක අලෝභ. ඊළඟට ලෝභය නැති කරන්න උදාරණ උත්සාහය තුලින් ඒ සිතක් ඇති කරගන්නව නම් ඒ අලෝභ. ඊළඟට ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අදෝස, මෝහයට ප්‍රතිවිරුද්ධ සිත අමෝහ. අන්නේ විදිහට කල්පනා කරලා බලනකොට මේ කුසල් මුල් අකුසල් මුල් තෝරා බේරා ගැනීම තේරුම් ගැනීම ඉතාම අවශ්‍යයි කෙනෙකුට. හැමතිස්සෙම සිතක් පහළ වෙනකොට ඒ ගැන වහාම මේ මොකක්ද කියලා සොයලා බලන්න ඕන. මේ සිත පිළිබඳව සෙවිල්ල බාර ගන්න කෙනෙකුත් ඉන්නවා. මේ සිතේම ඉන්නවා ඒ තැනැත්තා. බුදු පියාණන් වහන්සේගේ හඳුන්ලා දීලා තිබෙනවා සතිය කියලා. සති කියලා කියන්නේ සිහිය. සති ආරක්ෂකාරී කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. සිත තමයි ආරක්ෂකයා. ආරක්ෂක භටයා. ඒ වගේම සාරතී කියලා කියන්නේ රථාචාර්යයා. රථයක් පදවනකොට රියදුර තමයි එතන ඒ රථය පාලනය කරන්නේ, ආරක්ෂා කරගන්නේ. මේ සතිය කියන වචනේට දීපු වැදගත්කම ඉන්න පේනවා. සති ආරක්ෂක සාරතී. ආරක්ෂක භටයා. එතකොට මේ සතිය සිහිය මේ ආරක්ෂක භටයා පිළිබඳව මෙහෙයුමකුත් තිබෙනවා. මෙහෙයුම කියලා කියන්නේ මෙතන මෙහෙයවීම මානසිකාර්යය, මෙනෙහි කිරීම. එතකොට සිහියෙන් මෙනෙහි කිරීමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. මේ සිහිය එක්කම යෙදෙනවා තවත් කාරණයක්. ඒකට කියන සම්පජඤ්ඤය කියලා. නුවණ, මනා නුවණ. සතියත් සම්පජඤ්ඤයත් එකටයි යන්නේ. සති සම්පජඤ්ඤ කියන වචන දෙක බොහෝ විට එකටයි යොදලා තිබෙන්නේ. ඒකට හේතුව සිහියෙන් යම් යම් දේවල් මතු කළ දෙනවා. සිහියෙන් කාරණිය මතු කළ දෙනවා. සම්පජඤ්ඤයෙන් මනානුවණින් මේ කාරණය තේරුම් ගන්නවා. ඒ පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්නවා. දැන් අපි හිතමු සිතක් ඇති වුණා කියලා යම් කිසි දෙයක් පිළිබඳව වහා ඒ දිහා හැරිලා බලලා මෙනෙහි කිරීම යොමු කරලා බලනවා මේ මොකද්ද මේ සිත? මේක ලෝභ සිතක්ද? ද්වේෂ සිතක්ද? මෝහ සිතක්ද? කියලා ඒ විදිහට ඒ ගැන සිවිල්ලෙන් සිටිනවා. අන්න ඒ විදිහට ඒ සිහිය පාවිච්චි කිරීම සිහිය අනුව අර මානසිකාර්යය කියන ඒ මෙහෙයුමෙන් සිහිය පාවිච්චි කරලා ඒ සිත වහා හඳුනා ගන්න ඕන. එතකොට අකුසල් සිතක් නම් ඒක ලැත්තෙන් ලොක් කරන්න ඕන. ලැත්තෙන් ලොක් කර නැතුව ඒ හිතට ඉඩ දුන්නොත් එතකොට ඒ අනුව නරක වචන පිට වෙලා පාප කර්ම වලට බැඳෙනවා. එහෙම නැත්නම් වැරදි ක්‍රියා කරලා ඒ අනුව කය ක්‍රියා කරලා පාප කර්ම වලට බැඳෙනවා. අන්න ඒක නිසා ඒ මෙනෙහි කිරීම පිළිබඳව අප්‍රමාදී විය යුතු බව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. සති සම්පජඤ්ඤය ඒ පිළිබඳව ලොකු සැලැස්ම තමයි බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ හැටියට දක්වලා තිබින්නේ. මේ කය පිළිබඳව, වේදනාව පිළිබඳව, සිත පිළිබඳව, සිතෙහි ඇති වෙන ඒ සිතිවිලි පිළිබඳව මේව ගැන ඒවායි සිය පිටුවලා ඒවා ගැන කල්පනාකාරීව ජීවත් වීමම තමයි මේ සතිපට්ඨානය කියලා කියන්නේ. ඒක තුලින් තමයි ඊළඟට විදර්ශනා වශයෙන් අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය පවා මතු කර ගන්න පුළුවන් වන්නේ. මේ සිහියත් එක්ක යොදන මනා නුවණින් ඒ දෙයක යථා තත්ත්වය පෙන්වුම් කරලා දෙනවා. සිහිය යොදනවා ඒකම සම්පජඤ්ඤයෙන් එහි තත්ත්වය තේරුම් ගන්නවා. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒකයි. එතකොට මෙන්න මේ සති සම්පජඤ්ඤය මගින් මේ බුද්ධෝත්පාද කාලයක කෙනෙකුට පුළුවන් වෙනවා අර කර්ම චක්‍රය අවසාන වශයෙන් බිඳින්න. කර්ම චක්‍රය බිඳිනවා කියලා කියන්නේ අර කලින් කිව්ව ආකාරයට කර්මයන්ගේ ඇති විපාක දෙන ශක්තිය අනාගතයේ භවමවල කර්මයේ තිබෙනවා නොයිකුත් භවමවල විපාක දෙන ශක්තියක්. අන්නේ විපාක ශක්තිය එක වියලවනවා. ඒක වියලවන්නේ ප්‍රඥාවෙන්. දැන් මේ පින්නතුන් අහලා තිබෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන මේ අවිද්‍යාව නිසා තමයි මේ සංස්කාරයන් රැස් වෙන්නේ. මේ නොදැනීම නිසා. ඒකට නොදැනීම නිසා නම් සංස්කාරයන් මේ කර්ම මේවා රැස් වෙන්නේ. දැනීම එකතු වුණාම ප්‍රඥාව ඇති වුණාම ඒ වායේ කර්ම ශක්තිය සීන වෙනවා. ඒක නිසා තමයි මේ බුදු පියාණන් වහන්සේ දක්වන නිර්වාණ මාර්ගය තුලින් කෙනෙකුට පුළුවන් වන්නේ මේ අවසානයේදී කර්ම බීජය වියලවලා ඒ වගේම සංසාර විමුක්තිය ලබා ගන්න මේ අති දීර්ඝ කාලයක් මේ දුක් විඳින්මින් නැවත නැවත උපදින්නේ මොකටද? මේ කර්ම ගෙවන්නයි. මේ කර්මයේ බරපතලකම ඒකෙන් පේනවා. මේ කර්ම වලින්මයි මවල දෙන්නේ මේ ශරීර කූඩු. මේ මමේ මාගේ කියලා කිව්වට මොකද? මේ කර්මයේම විපාකයක් නිසා තමයි කම්ම දායාදා කම්ම බන්දු ආදී වශයෙන් බුදු පියාණන් මාත්‍රි දක්වලා තිබින්නේ. මේ හැම එකටම සිතම ප්‍රධානයි. සිත රැක ගැනීම මෙන්න මේ සිත රැක ගැනීම කියන කෘත්‍යය තමයි බුදු පියාණන් වහන්සේ භාවනා වශයෙන් දක්වලා තිබෙන්නේ. මේකේ මේ පිළිබඳව යඹුරුම අදහස හැටියට ගන්න තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ දක්වපු මේ නිර්වාණ මාර්ගය විදර්ශනා භාවනා කියන රජමාවතයි. මේක විදර්ශනා භාවනා අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මේ ලෝකේ යථා ස්වභාවය ජීවිතේ යථා ස්වභාවය වටා ගැනීමයි අවසාන ඉලක්කය. මේ සිහිය උපකාර වෙන්නේ මනානුවන උපකාර වෙන්නේ ඒකටයි. මේ මෙනෙහි කිරීම තුළින් හැම දෙයකම යථා තත්ත්වය කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. බුදු කෙනෙක් පෙන්ලා දෙනවනේ ඒක තම තමන්ටම. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි කියලා කියන ආකාරයට නුවණැත්තන් විසින් තම තමන්ටම මේ ධර්මතාව ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. මෙන්න මේකට උපකාර වන ඒ මාර්ගය තමයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතනත් ඔය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියලා කියන්නේ ඒතර මේ සැලැස්මක් අනුව මේ ජීවිතය හරි මඟට ගැනීමක්, වැරදි මාර්ගෙන් හරි මඟට ගැනීමක්. සම්මා දිට්ඨි කියලා කියන මේ හරි දැක්ම, මේ හරි දැක්ම තුල තිබෙනවා හොඳ නරක වටහා ගැනීම, කුසල කුසල වටහා ගැනීම කියන අදහසක්. චතුරාර්ය සත්‍ය දුක, දුකෙහි හේතුව, දුක නැති කිරීම කියලා කියන නිවන, ඊට මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමක් මේ සම්මා දිට්ඨිය තුල තිබෙනවා. මේ සම්මා දිට්ඨියෙන් ඇති කරගන්න ජීවන දැක්ම ඉතාමත්ම වැදගත් වෙනවා කෙනෙකුගේ ජීවිතයට. මොකද මේ සිත ඉතාමත් ශීඝ්‍රයෙන් කටයුතු කරන්නේ. සිතේ පැවැත්ම ඉතාම ශීඝ්‍රයි. ඒක පිළිබඳව පාලනයක් කරගන්න බැරි වුණොත් හරියට අර රථයක යතුරු පුවරුව පිළිබඳව හරි අවබෝධයක් නැතුව සුක්කාන මතට ගත්තා වගේ මේක කොතනින් කෙලවර වෙනවද කියලා දන්නේ නැහැ. අන්න ඒක නිසා හරි දැක්ම ඉතාම අවශ්‍යයි කෙනෙකුට. ඒ තම තමන්ගේ මට්ටමින් ඒ ලොකු ගැඹුරු ධර්ම පිළිබඳ අවබෝධයක් නැතත් මේ හොඳ නරක පිළිබඳ වැටහීම, කළු සුදු පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නවා වගේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන කන්න සුක්ක පප්පටි භාගම් කියලා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ගැන සඳහන් වෙනවා. කළු සුදු පෙන්ඳුම් කළ දෙන ලෝකයාට අවම වශයෙන් කෙනෙකුට දැනගන්න ඕනේ මෙන්න මේකයි. කළු පාට මොකද්ද, සුදු පාට මොකද්ද කියලා. ඒ වගේ බුදු පියාණන් වහන්සේ අකුසල් මොනවද කුසල් මොනවද කියලා පෙන්වුම් කරලා දීලා තිබෙනවා. ලෝභ දෝෂ මොහ අකුසල්, අලෝභා දෝෂ මොහ කුසල්. මේ ටිකවත් කෙනෙක් තේරුම් ගන්නවා නම් ඒ අනුව පුළුවන් ජීවන දර්ශනය බොහෝ දුරට හැඩගස්වා ගන්න. මේකත් වඩා ගැඹුරක් වෙනවා. මේ සංසාර ස්වභාවය, ජීවිත ස්වභාවය හරියාකාර පෙන්වුම් කරන චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් කිසි ප්‍රමාණයකින් අවබෝධයක් ඇති කර ගැනීම. මේ මුළු මහත් සංසාරික පැවැත්මම දුක. මේ දැන් මේකෙන් කාරණේම පේනවා. චක්කුපාල ස්වාමීන් වහන්සේට රහත් වෙලක් තරතම් විපාක දෙන්න සිද්ධ වුණා. තවත් ඒ වගේ මේ රහතන් වහන්සේලාට බුදු පියාණන් වහන්සේට පවා කර්ම විපාක විඳින්න සිද්ධ වුණු බව. මේ තරම් භයානකයි කර්මය, කර්මයේ විපාක පක්ෂය. අන්නේ කාරණේ තේරුම්ගෙන එතකොට මේ සසරේ විපකරින් මිදීමමයි. මේ තරම් අවදානම් තැනක මොකටද මේ ඉන්නේ කියන එකයි බුදු පියාණන් වහන්සේ හැමදෙස්සම මතක් කරලා දෙන්නේ. අප්‍රමාදීව කටයුතු කළා මේ සසරින් මිදෙන්න කියන එක. ඇත්ත වශයෙන් නිවන කියලා කියන්නේ මේ දුක කෙලවර කිරීමයි, සසරින් මිදීමයි. මේ පිළිබඳ ලොකු සංවේගයක් කෙනෙකු තුළ ඇති විය යුතුයි. හොඳ ජීවන දර්ශනයක් ඇති කර ගැනීමට එතකොට දුක පිළිබඳ ගැඹුරු වැටහීමක්, යම් යම් ප්‍රමාණයකට වැටහීමක් ඇති කර ගන්න ඕන. ඊළඟට මේ දුකට යටින් තිබෙන තෘෂ්ණාවයි තණ්හාව නිසායි මේ ලෝකයා මේ විදිහට ක්‍රියා කරන්නේ, වචන යොදන්නේ, මේ හිතන්නේ. අන්න ඒක ඒ කාරණේ තේරුම් ගන්න ඕන. මේ තෘෂ්ණාව කියන එක මේ කෙලවරක් නැතුව මේ පිපාසයක් වගේ දෙයක්. මේ පිපාසය සම්පූර්ණයෙන් සංසිඳවා ගැනීම තමයි මේ සංසිඳවා ගැනීම කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් පිපාසය සංසිඳවා ගැනීම වතුර බීමෙන් කෙලවර වෙනවා කියලා හිතන්නේ. නමුත් තෘෂ්ණාව පිපාසය සංසිඳවා ගන්න මේ කොයිතරම් දේවල් මේවට දැම්මත් මේ ලෝභයට, ද්වේෂයට, මෝහයට දාන දේවල් විතරයි වෙනස් වෙලා තිබෙන්නේ මේ බුද්ධ කාලයේත් මේ කාලයේත්. ඒ මීට අවුරුදු 2000 ගණනකට කලින් ඒ තිබුණෙත් ලෝභය, දෝෂය, මෝහය කියන ඒවාමයි. මේ කාලේ තියෙන්නෙත් ඒවාමයි. සමහර කෙනෙක් කියන්න පුළුවන් මේ ධර්මයේ කියන එක යල්පැනපු දෙයක් කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා සතංච ධම්මෝ න ජරං උපේති. මේ සත්පුරුෂයන්ගේ ධර්මය, බුද්ධ ආදී සත්පුරුෂයන්ගේ ධර්මය කිසි කාලෙක යල්පැනපු තත්වයට පත් වෙන්නේ නැහැ කියලා. මේ වෙනස තිබෙන්නේ ලෝභයට දාන දර ඒවා වෙනස් වෙලා තිබෙනවා. ඒ අතීතයේ ලෝභය සඳහා දැන් දර වෙනුවට මේ කාලේ වෙන දර දාන්නේ. ඒ වගේම ද්වේෂයට අතීතයේ උපකාර කරගත්තු අවියායුධ වෙනුවට මේ කාලේ වෙන අවියායුධ යොදන්නේ. මෝහයටත් ඒ වගේ. අන්න ඒක නිසා ගිනිතුනමයි ලෝකේ හැමදාම දැව මේ තිබෙන්නේ. ඒ විදිහට ඒ තෘෂ්ණා පිපාසය ගැන කල්පනා කරලා මේ තෘෂ්ණාව සංසිඳ වීම කියලා කියන නිවන. මේ තණ්හාවෙන් නිමිදීම ඇත්ත වශයෙන්ම. ඊළඟට ඒකම තමයි ඒ සැනසීම. ඊළඟට ඒ සඳහා උපකාර වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳවත් යම් කිසි වැටහීමක් ඇති කර ගන්න ඕන. ඒ විදිහට සම්මාදිට්ඨිය හරි දැකුම් ඇති කරගත්ත නම් ඒ තැනත්තා තුළ හරි සිතුම් පැතුම් ඇති වෙනවා. හරි සිතුම් පැතුම් ඇති කරගත්ත නම් ඒ තැනත්තාගෙන් හරි කියුම්, හරි වචන පිට වෙනවා. හරි කියුම් පාවිච්චි කරන තැනත්තා ඊළඟට හරි කෙරුම් ගැන, හරි කර්මාන්ත, සම්මා කම්මන්ත කියලා කියන ඒ හරි ක්‍රියාමාර්ගයන්ට යොමු වෙනවා. ඒ ක්‍රියාමාර්ග සම්පූර්ණ කර ගැනීම තුළින් ඒ තැනත්තා හරි දිවි පැවතුම්, හරි ජීවිකාවක් ඇතිකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ විදිහට ඒ හොඳ හරි දිවි පැවතුම් යදෙන පුද්ගලයා තුල චිතේ තිබෙනවා හරි වෙරදරුම් කියලා කියන ලොකු ව්‍යායාමයක්, වීරයක්, නිතරම වීරයවන්තයි ඒ තැනැත්තා. ඒ වීරය තුළින් සම්මා සති කියලා කියන හරි සිහි කෙරුම් නියම ආකාරයටම හරි සිහිය ඒ තැනැත්තා තුළ ඇති වෙනවා. ඒ සිහිය බොහෝ කාලයක් පිළිටුවා ගැනීමේ ශක්තිය තුළින් සම්මා සමාධිය කියලා කියන හරි සිත් එකඟ කෙරුමක් ඒ තැනැත්තා ඇති කරගන්නවා. ඒ තුළින් තමයි මේ නිර්වාණ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ. එකඟ වූ සිතකටයි ලෝකයේ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. මේක අපි මේකට කියනවා ධර්මයේ ධම්මැස පහළ කර ගැනීම කියලා, ධම්මචක්කු කියලා කියනවා. දැන් මේ චක්කුපාල ස්වාමීන් වහන්සේ අර ඇස් පරිත්‍යාග කළේ සුළුපටු දෙයකට නොවේ. මේ ඇස් පරිත්‍යාග කළා අන්ධ වුණා. අන්ධ වෙනවත් එක්කම ඇති වුණේ ධම්මැසයි. මේ ධම්මැස සඳහායි මේ පරිත්‍යාගය කළේ. ඇත්ත වශයෙන්ම ලෝකයේ තිබෙන මසස නෙවෙයි වැදගත් වන්නේ. ප්‍රඥා චක්ෂුෂය ධම්මැස, ධම්මචක්කු පඤ්ඤා චක්කු කියලා කියන ඒ ප්‍රඥායස නිවන් අවබෝධයයි. ඒ ප්‍රඥායස වෙන එකක් තබා සෝවාන් පුද්ගලයාට පවා ඒ නිවන ප්‍රථම මාර්ගඥානී නිවන් දුටු පුද්ගලයාට පවා විශාල සහනයක් අත් වෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ ඒ සෝවාන් පුද්ගලයා සසර දුක් වලින් ගෙවාපු කොටස හරියට අර දැන් නියපිටට පස් ටිකක් අරගෙන ප්‍රකාශ කරනවා. තව ඒ තැනත්තාට ඉතිරි වෙලා තිබෙන දුක් ටික මෙන්න මේ නියපිට තිබෙන පස් ටික වගේ, ගෙවා නිම කළ දුක් හරියට මහ පොළොවේ තිබෙන පස් වගේ කියලා. ඒ වගේ සෝවාන් පුද්ගලයා සතර අපායෙන් මිදුණා. සෝවාන් වීම නිසා ඒ ඇති වුණු සිට ඇති වුණු වෙනස නිසා නැවත අපායට යන්නේ අපාය ගාමී කර්මවල ශක්තිය බිඳුණා. එයින් මේ පළමුවෙනි මාර්ග ඥාණයෙම කොයිතරම් සාහනයක් ලැබෙනවද කියලා හිතලා බැලිය යුතුව තිබෙනවා. ඊළඟට රහත් වුණාම ලොකුම සාහනය ලැබෙන්නේ ඒ සෝවාන් පුද්ගලයා හත්වරක් උපදිනවා. රහතන් වහන්සේ නැවත මේ භවයේ උපදින්නේ නැහැ. සංසාරයේ කෙලවරයි. අන්න ඒක තමයි උතුම්ම විමුක්තිය කියලා කියන්නේ. මේ භයානක කර්ම චක්‍රයෙන් සදාතම විමුක්ත වෙන්නේ ඒ තත්ත්වෙනුයි. අන්නේ විදිහේ උතුම් තත්ත්වයක් ලබා ගන්න නම් බුදු පියාණන් වහන්සේ නිතරම මේ අයන්න වගේ ප්‍රකාශ කළ දෙයක් තමයි අප්‍රමාදී අප්‍රමාද පදය. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ බුද්ධෝත්පාද කාලේ ඉතාම දුර්ලභයි. දිනපතාම බුදු පියාණන් වහන්සේ සුගතෝ වාදයේ හැටියට සංඝයා වහන්සේලාට අවවාද කළ බව සඳහන් වෙනවා. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් ලෝකේ බුද්ධෝත්පාද කාලේ ඉතාම දුර්ලභයි. සමහර කල්ප තිබෙනවා බුද්ධ ශූන්‍ය බුදු කෙනෙක් නැති කාලේ. ඒ කාලේ හරියට කොයි තරම් අන්ධකාරයද කියලා කෙනෙකුට හිතා ගන්න පුළුවන්. දැන් මේ මහා නගරේ කොහොඳට විදුලි බුබුලි බබලන ඒ මහා නගරයක් හිටි ගමන් ඒ අන්ධකාරයට වැටුනහම කොයි තරම් අවාසනාවන්ත හැඟීමක් කෙනෙකුට ඇති වෙනවද? අන්න ඒ වගේ තමයි බුද්ධෝත්පාද කාලයත් අබුද්ධෝත්පාද කාලයත් අතර වෙනස කියලා හිතා ගන්න ඕන. එතකොට බුදු කෙනෙක් උපදීම ඉතාම දුර්ලභයි. ඒ වගේම දුර්ලභයි ඊට මනුෂ්‍යාත්ම භාවය. අත්ත වශයෙන් බුද්ධෝත්පාද කාලයක ලැබෙන මනුෂ්‍යාත්ම භාවයේ ඊටත් වඩා දුර්ලභයි කියලා කියන්න පුළුවන්. ඒ ළඟට මොකද ඒ බුද්ධෝත්පාද කාලය තුල වෙන තැනක උපන්න නම් ඒ අවස්ථාව නැති වෙනවා. ඊළඟට මනුෂ්‍යාත්ම භාවය ලබාගෙනත් ඊළඟට ධර්මය තේරුම් ගන්න පුළුවන් ඒ ඥාන ශක්තිය ඇතිව අංග විකලත්වයක් නැතිව ඒ ධර්මය අසන්න පුළුවන් එහි හැසිරෙන්න පුළුවන් ප්‍රදේශ උත්පත්ති ලැබීම ආදී කාරණා දක්වන ඒ ක්ෂණ සම්පත්තිය ඒකත් ඒ වගේම දුර්ලභයි. ඊළඟට ඒ ක්ෂණ සම්පත්තියත් ලබාගෙන ඒ ධර්ම ජීවිතය හරියාකාරගෙන යාමට උපකාර වෙන පැවිද්ද ලබාගෙන ඊටත් වඩා දුර්ලභයි. ඉනාටේ පැවිද්ද ලබා ගත්තත් නිවනට උපකාර වෙන ධර්ම ශ්‍රවණය කියන කාරණේ ඒක ඊටත් වඩා දුර්ලභයි කියලා හිතන්න පුළුවන්. ඊළඟට ඒ ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණත් ඒ ධර්මයේ හැසිරීමට උපකාර වනේ ඊට උපදෙස් දෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන සත්පුරුෂ සම්පත්තිය ඊටත් වඩා දුර්ලභයි. ওই විදිහට හිතලා බලනකොට අර දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍යාත්ම භාවයේ ක්ෂණ සම්පත්තිය පැවිද්ද ධර්ම ශ්‍රවණය ඊළඟට මේ කල්යාණ සත්පුරුෂ සංසේවෝ කියලා කියන කල්යාණ මිත්‍ර ආශ්‍රය මේවා හරියට උපමාවකින් කියනවා නම් හරියට අර යම්කිසි ඉලක්ක පුවරුවක තිබෙන ඒ වර්ණ කව වගේ මේ මැදින්ම තියෙන ඉතාම දුර්ලභ දේ තමයි හරියට මේ කර්මස්ථාන ආදිය දෙන්න පුළුවන් ඒ එහෙම නැත්නම් ධර්මානුකූලව හැසිරීමට භාවනා කිරීමට උපදෙස් දීමට පුළුවන් කෙනෙක් සොයා ගැනීම. අන්නේ විදිහට කල්පනා කළ බලනකොට මේ බුද්ධෝත්පාද කාලයක අප්‍රමාදීව කටයුතු කළ යුතු වෙනවා. මොකද දෙවියන් පවා කියන්නේ මනුෂ්‍ය ලෝකයේ තමයි නිවන් දකින්න හොඳම තැන කියලා. දෙවියන් පවා සමහරට සුගතිය හැටියට හඳුන්වන්නේ මේ මනුෂ්‍ය ලෝකයයි. මනුෂ්‍යෝ ඒ කාරණේ දන්නේ නැහැ. සමහර විට ඒ මියපරලෝක ගිය අය ඒ තමන් විඳින දුක් ගැහැට තේරුම් අරගෙන කර්මානුරූපව ඒව තේරුම් අරගෙන අනේ අපට මේ අවස්ථාව නැති වුණා ඒ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයෙන් ලබාගෙන ඒ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවය ලබාගෙන අපට මේ සතර දුක් කෙලවර ගන්න බැරි වුණා කියලා බුදු පියාණන් වහන්සේගේ වචනේ සත්‍යතාව සංසාරේ දුකයි කියලා ආදි වශයෙන් මේ හැඳින් වැළපීම් වලින් ප්‍රකාශ කරනවා. අන්න ඒක නිසා අප්‍රමාදීව මේ ධර්ම මාර්ගයට යොමු වෙලා අර මේ ගාථාවෙන් ප්‍රකාශ කළ ඒ ජීවන දර්ශනය සමාතුල තන්පත් කරගෙන සිත හැම දෙයකටම පෙරටුවන බව ප්‍රධාන වන බව සිතෙන්ම හැම දෙයක්ම සකස් වෙන බව ඒක නිසා මේ සිතෙන් අපි කරන දේවල් වලට කියන දේවල් වලට අපට මේවට විපාක විඳින්න වෙනවා කල්ප ගණන් විපාක විඳින්න වෙනවා කියලා ඒ විදිහට සංවේගය ඇති කරගෙන මේ ධර්ම මාර්ගයේ යාමට නම් අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ ගමනේ යෙදෙන්න උත්සාහ කරන්න ඕන අදිෂ්ඨාන කරගන්න ඕන. ඒ වගේම සති සම්පජඤ්ඤය කියලා කියන සිහිනුවන අර මනසිකාර්ය මේ භාවනා මනසිකාර්ය මේවා උපයෝගී කරගෙන ඒ ධර්ම මාර්ගයේ ගමන් කළා. ඒ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් මිදෙන ඒ උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට අදිෂ්ඨාන කරගන්න ඕන. මොන දීපිනතුන් මේ සුළු කාලය තුල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ ඉතාම අගනා ධර්ම දේශනාවක් හා ධර්මමය ගාථාවකුත් ඊට අදාළ මේ කථාන්තරයකුත් අසලා මේ අවස්ථාවේ ශ්‍රද්ධාව සංවේගය ඇති කරගත්තා. අපි මේ බණ ඇසීමේ නැති කරගන්න කුසල් සිත් කියලා කියන එක සුළුපටු දෙයක් නොවේ. මේ කුසල් සිත් කියලා කිව්වට මේවායින් ඇත්ත වශයෙන්ම නිවනට උපකාර වන දේවල් තමයි අප තුළ ඇති වෙන ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව, කෙනෙකුට නිවන් දැකීමට උපකාර වෙන ඉන්ද්‍රිය සහ බලගෙන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන බෝධිපාක්ෂික ධර්මවල සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කෙනෙකුට ඉන්ද්‍රිය වශයෙන් පවතින්නේ ඒ නිවනට උපකාර වන බල වශයෙන් පවතින්නේ මේවයි. ඒකට යම් කිසි මේ සුළු වේලාවක හෝ මේ සුළු වේලාව යෝ මේ පින්නතුන් තුළ ශ්‍රද්ධාවක් ඇති වුණා නම් ඒ වගේම ශ්‍රද්ධාව අනුව ගිය චෛතසික වීරියක් සිටින් යම් කිසි මේ ධර්ම මාර්ගය අපි යන්න ඕන වෙන වෙනද වගේ ඉඳලා බෑ මේ විදිහට මේ කටයුතු කරන්න ඕන කියලා වීරියක් ඇති කරගත්තා නම් ඒක ලොකු දෙයක්. ඒ වගේම ඒ ධර්මයට හිත යොදන අතරේ යම් කිසි සතියක් සිහියක් ඇති කරගත්තා නම් ඒකත් වටිනා දෙයක්. ඊළඟට ඒ ධර්මය අසන අවස්ථාව තුළ ඇති කරගත්තු ඒකටම හිත යොදලා එකඟ කර ගැනීම වශයෙන් ඇති කරගන්න සමාධිය ඒකත් ලොකු කුසල් සිතක්.
අන්න ඒ වගේම මේ ධර්මය පිළිබඳව ගැඹුරින් කල්පනා කළ යම් කිසි වැටහීමක් ඇති කරගත්තනම් ප්‍රඥාව වශයෙන් ඒකත් ඒ නිවනට උපකාර වෙනවා. මෙන්න මේ විදිහට මේ අවස්ථාව තුළ කුසල් සිත් රාශියක් මේ පින්නතුන්ගේ චිත්ත සංතානය තුළ මේ පැය තුළ ඇතිවෙන්න ඇති. ඒ වගේම සලකල බලලා මේ වගේම මේ අපේ ජීවිතය කුසල් පක්ෂයට මෙහෙම කළා අකුසලෙන් ඉවත් වෙලා ගත කරන්න උත්සාහවත් වෙන්න ඕනේ සඳහා උපකාර කරගත යුතු බුදු පියාණන් වහන්සේ හඳුන්වා දුන්න ඒ අවිආයුධ අපි පරිහරණයට ගන්න ඕන. මේ බුදු පියාණන් වහන්සේ මේ කෙලෙස් සටනට මේ මෙහෙයුම සඳහා උපකාර කරගන්න පුළුවන් ආරක්ෂකයින් ඒ අවිආයුධ හැම එකක්ම බුදු පියාණන් වහන්සේ පෙන්වුම් කළා තිබෙනවා. මේකයි අපේ නිවන සටන කියලා හිතා ගන්න ඕන. අපි ලොකු වගකීමකින් මේ සංසාරයේ මේ ගෙවන්නේ මොකද මේ අපට වග කියන්න වෙන්නේ වෙන අයට පිළිබඳව නෙවෙයි. අපි මේ තාවකාලිකව ඉන්න ණයන්ට නෙවෙයි අපට වග කියන්න වෙන්නේ. අවසානයේ අපට වග කියන්න වෙන්නේ මේ අප කරන කර්මය අනුව කර්මානුරූපව පහළ වෙන ඒ නොයිකුත් භව පිළිබඳවයි. නැවත නැවතත් ඒ උත්පත්තියින් අපට ලබා දෙනවා මේ කර්මය. අන්න ඒවා පිළිබඳව වග කියන්න වෙනවා. එතකොට අපි ඒ නරක ජීවිත ගෙවලා ඒ ප්‍රේත ආත්මවල උපදුනොත් යක්ෂ ආත්මවල උපදුනොත් එහෙම නැත්නම් ඒ නිල ආදි තැන්වල උපදුනොත් ඔන්න Taman තමයි එතකොට දොස් කියන්න වෙන්නේ. අනේ අපි මේ තිබුණු අවස්ථාව මේකෙන් ප්‍රයෝජනෙයි ගත්තේ නැහැ නේ කියලා. එයින් පේනවා මේ වගකීම කියන එක ඇත්ත වශයෙන් ප්‍රධාන වශයෙන් Taman තමයි තිබෙන්නේ. අත්තාහි අත්නෝනාතෝ මේ තමයි Tamanට මේ ආරක්ෂක හැටියට ඉන්න ඕනේ. තුම්හි කිච්ඡං ආතබ්බං ආතප්පං අඛාතාරෝ තථාගතා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. අනිත් මිතා කළ යුතු තමාම කරන්න ඕන තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණයි. මෙන්න මේ කාරණා තේරුම් අරගෙන උකොට මෙතික් මේ වේලාමේ ඇති කරගත්තු කුසල චිත්තසංතාන මේ දිසිතු චිත් සමූහය මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ප්‍රතිපදියේදී උතුම් මහා මහණිවන් සාක්ෂාත් කර ගැනීමට උපනිෂ්ඨේ වේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ප්‍රාර්ථනා කරමි. මේ වගේම මේ ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් ඒ වගේම මේ ස්ථානෙට අධිකෘත යම් දේවතාදී යම් සත්ව කොටසක් ඇතොත් ඒ හැම දිනාමත් මේ අපි මේ අද විසින් මෙතෙක් මේ වේලා කරන ලද මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණ මේ වශයෙන් මේ දැක් කරගත්තු කුසල් සමූහය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී මේ අති භයානක සංසාර දුකෙන් මිදලා ඒ ප්‍රතු යම් බෝධියකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරත්වා කියලා යන පින් දෙවියන් කරන මේ වගේම තම තමන් සමින් නැසීමේ පරිලෝකීය ඥාතිනුත් ඒ වගේම අවීචියේ පටන් අක්කනිකා බඹලෝ දක්වා වූ යම් සාක්ෂාත් කෙනෙක් පින් කැමැතිව ඒ නිවන් කැමැතිව සිටිනවා නම් ඒ හැම දිනෙකමත් මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණ මේ කුසල අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ඒ ප්‍රතු යම් බෝධියකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා මේ විදිහට ගාථා කියලා පින් දෙන්න සත්තාවතා චම්
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසිදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්නේ.